සම්බුද්දසර නැයි සිළු දිනාටම බෞද්ධ රූපහණී බෝධි සම්නිබේධනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. එවෙනුවෙන් අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මිනුවන්කොට පදිංචි සජීවිකා විරතුංග මහත්මිය සහ සරණ කනුවරත්න මහතා ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන්ලා සියලු දෙනාම මේ වෙලාවේ රැස් වෙලා තිබෙන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. දේශනාවට දායකත්වයේ දරණ පින්තුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අපි බොහෝම අසරණ ජීවිතයක් ගෙවන අය. එතකොට අපිටයි නෑ, අපි අසරණයි තමයි. හැබැයි එංගලන්තේ ඉපදුනා නම් ඇමරිකාවේ ඉපදුනා නම් අපිට හිම අසරණ කමක් නෑ කියලා. ඒ ඔයාලා හිතන විදියනේ. ඒක වෙනස් කරන්න අපිට බෑ. බුදුරජාණන් වහන්සේ නම් අපට වදාලේ ඉපදීම තමයි ලොකුම අසරණකම කියලා. ඇයි? උපන් නිසානේ, ජාති දුක නිසානේ, මේ ජාතිය නිසානේ ජරාවද මරණයද ශෝකයද වැළපීමද හැඬීම්ද සෝසුසුම් හෙලීම්ද ඔක්කොම ඉපදිච්ච නිසානේ. එනිසා අපි මූණ දෙන ව්‍යාකූලම අරබුදේ වන්නේ ඉපදීම. ඒක මහා බරපතල ප්‍රශ්නයක්. උපන් නිසා තමයි මේ ඔක්කෝම ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කෙනෙකුට අභියෝගය වන්නේ ඉපදීමයි. ඉපදීම තම අභියෝගය. එතකොට ඉපදීම අභියෝගයේ විදියට දකින කෙනා මොකද කරන්න ඕන? ඒ අභියෝගය ඉස්සරහා බුදුරජාණන් වහන්සේ නමගේ පහළ වෙච්ච වෙලාවක ප්‍රතිපත්තිය මත ශක්තිමත් වෙනවා විනා අපිට කරන්න දෙයක් නැහැ වෙන. එන අපි ප්‍රතිපත්තිය මත ශක්තිමත් වෙනවා හැර වෙනත් අපිට මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. අපිට ළඟදී ජීවිතය අතහැරෙනවා. ඒ අතහැරෙන්නේ මේ ඔක්කොමත් එක්ක. මේ අපි භෞතික වශයෙන් සවිඥානික අවිඥානික වශයෙන් ගොඩනගාගත්ත ලෝකයත් එක්කමයි අපට අතහැරෙන්නේ. ඉන්සම් මේ ලෝකය පරිස්සම් කරන්න මහන්සි වෙන එක එච්චර තේරුමක් නැහැ. අනික මේ ලෝකේ පරිස්සම් කරලා ඔයාලා අසරණ නම් සතර අපායට වැටෙනවා නම් මොකද්ද ඔයාලට තියෙන තේරුම? හිතන්න, මේ ලෝකය හොඳට පරිස්සම් කරලා තියලා ඔයාලට ජීවිතය අතහැරුණාම ආයේ ලෝකෙත් එක්ක කවදාවත් ඇයි හොඳයිකම් පාණ්ඩ වෙන්නෙත් නැත්තම්. හිතන්න, ඔගොල්ලෝ මුදල්ම රැස් කරනවා. රැස් කරලා ඒ ඔළුවේ වැඩ කරන්නේ කොහොමද වැඩියෙන් සල්ලි හොයන්නේ කියන එක. එහෙම එකතු කරලා බැංකු පොතේ හොඳ සැලකිය යුතු පරම්පරා පහකට විතරම සල්ලි තියෙනවා කියලා හිතමුකෝ. ඒ සල්ලි ඔක්කොම එකතු කරලා ඔයාලට අවුරුදු 75න් අතාරින්නවා මේක. සල්ලි ගොඩාක් හොයාගත්ත කෙනෙක් ඒ හොයාගෙන තියෙන අවුරුදු 60ක් විතර යනකොට තමයි යාගේ ස්ථාවරත්වය මතු වෙලා තියෙන. සාමාන්‍ය මතු වෙන්නේ හිමයි. ඊට පස්සේ අවුරුදු 10ක් 12ක් ඉඳලා ඔන්න එයා මැරෙනවා. මැරුණාට පස්සේ ආය ඒ ගිනුමත් එක්ක කවර ආකාරයකවත් සුසංයෝගයක් හැදෙන්නේ නැත්තම්. කොහොමවත් සම්බන්ධයක් නැත්තම්. ගිනුම විතරන්නේ මේ ගිනුම ඇසුරු කරන දරුවෝ එක්කවත්, බිරිඳ එක්කවත්, ස්වාමියා එක්කවත්, අම්මා තාත්තා එක්කවත්, පරම්පරාව එක්කවත් කවදාවත් ආයෙයි හොඳයිකම් පාණ්ඩ වෙන්නේ නැත්තම්. මං කියන්නේ එහෙම ලෝකයක් විදිහින් ඔයාලගේ මුළු ජවයම කැපකරන එක තේරුමක් තියනවාද? කොයිතරම් අසාර වැඩපිළිවෙලකද අපි ඉන්නේ? බොහොම සරුසාර වැඩපිළිවෙලක නෙමෙයි අපි ඉන්නේ. එනිසා මේ தත්ත්වය ඉතින් එහෙම කියලා එහෙම කියනකොට ඔයාලට හිතේවි. ඉතින් එහෙනම් මේ ලෝකේ මොකද්ද සාධාරණේ? සාධාරණේ නෑ ලෝකේ. ලෝකේ ඇතුලේ සාධාරණේ හොයන්න එපා. මෙහි සාධාරණ නම් බුදුරජාණන් වහන්සේ නම ජීවිතේට පහළ වෙන්නේ. ඔය කියන තරම් සාධාරණත්වයක් මෙහි තියෙනවා නම් මොකටද බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මේ දුක්ඛාරිය සත්‍ය කියලා එකක් මතු කරලා නිරෝධය කරා යන පාරක් කියන එක තේරුමක් තියෙනවද? පින්වත්නි, මේ ලෝකයේ ඇතුලේ කවදාවත් සාධාරණේ බලාපොරොත්තු වෙන්න එපා. ලෝකයේ ඇතුලෙන් අපි සාධාරණේ බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවට. එනිසා ඔය පින්තුල ප්‍රතිපත්තිය මත ශක්තිමත් වෙන්න. ඒ ප්‍රතිපත්තිය මත ශක්තිමත් වෙන්න පොඩි තැනකින් පටන් ගන්න. පොඩි තැනකින් පටන් ගන්න. ලොකු ලොකු ඒවා හොයන්න එපා. ප්‍රතිපත්තිය කියන එක පොඩි තැනින් පටන් ගන්න ඕන එකක්. එතකොට පොඩි තැන් වලින් පටන් අරගෙන ඉස්සරහට යන්න ඕන එකක්. මේ ජීවිතය කියන්නේ පොඩි තැනින් පටන් ගන්න කියන්නේ මෙහෙම. අපි හිතමුකෝ අපි පළවෙනියෙන් දුකක් විදියට සලකා ගන්න ඕන මේ සවිඥානික කයනේ. එතකොට සවිඥානික කය කියන්නේ නාම රූප ධර්මයන්ගේ සුසංයෝගයක්නේ. නාම ධර්ම ටිකකුත් තියෙනවා, මෙහෙම මේ රූපේකුත් තියෙනවා. මේ නාම රූප ධර්මයන් පැවැත්ම දුක විදියට බුද්ධාසනෙ පෙන්වනවා. ඔක්කොම නන්ද නාම ධර්ම නම් දුකක් විදියට බලන එක සංකීර්ණයිනේ. වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, විතර්ක, විචාර ඔක්කොම සිතුවිලි මත පදනම් වෙච්ච අභ්‍යන්තරික නාම ප්‍රවාහයක්නේ. ඕ අපිට පෙන්වන්නත් බෑනේ. මේ බලන්න මගේ තණ්හාවේ ප්‍රමාණය කිකි කියන්නේ වෙන්නේ කතා කරන්න පුළුවන් ඕවා බෑනේ. කණ්ණාඩි ඉස්සරහට ගියම රූපේ පේනවනේ. රූපේ පැවැත්මක් ගැන යා විශ්වාස කරනවානේ. නාම ධර්ම කෙසේතත් ඔන්න ඔය රූපය පවතින එක දුක විදියට හිතන්නකෝ. ඒක තේරෙන්නේ නැත්තම් ඔය පින්නතුන්ලා හොඳට බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නකෝ. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට ඔයාලට මොනවද මතුවෙන්නේ? බුදු ගුණ මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට ඔයාලට බුදු ගුණ මතුවෙනවා. තොර බුදුගුණ තියෙන්නේ කා තුලද? බුදුරජාණන් වහන්සේ තුල. බුදුගුණ හිතන්නේ කවුද? මම. හොඳයි, පොඩ්ඩක් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න පොඩ්ඩක්. ඔන්න බලන්න නිවන් දකින්න විදිය. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. තොර බුදුගුණ කීයක් තියෙනවද? කීයක් තියෙන? නාමයක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? අරහං. දැන් ඇයි අපි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන හිතන්නේ? බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉවරයි. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා හිතන එකෙන් මට යහපත මොකද්ද? කිසිම යහපතක් නෑ. බුදු වුණා කියන එක හිතන එකෙන් කිසිම යහපතක් නෑ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕනේ ඇයි? මම අවබෝධය කරා යන්න. ඇයි? භාග්‍යතුන් වහන්සේ දුක නිරුද්ධ කරලා පිරිනිවන් පාවදාලා මම තුන් භව යානුව යන අනාත සත්වයි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගන්න ඕනේ මම පිරිනුවන් පෑම පිණිස මිසක් බුදුරජාණන් වහන්සේට කිසිම යහපතක් වෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේට අපිට යහපතක් කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ යහපත වදාලා අපට එච්චරයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අපිට තේරෙන්නේ නෑනේ. හැබැයි බුදුගුණ නමයක් තියෙනවනේ. ওই බුදුගුණ නමේ ගැන නම් අපිට පොඩි අදහසක් තියෙනවනේ. ලොකු ධර්මයේ ඕනේ නෑ. ඔහොම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ දෙස බලන්න. මොනවා හරහාද බලන්නේ? බුදු ගුණ ඔස්සේ. බුදු ගුණ ඔස්සේ බලනකොට ඔයාලට දැන් ප්‍රශ්නේ විදියට පේන්නේ මොකද්ද? මේ රූපයනේ. අපි කිව්වේ රූපය කියලා. රූපේ පේනවනේ. රූපය පවතින එක දුකක් විදියට තේරෙනවනේ. ඇයි ලෙඩ වෙනවා, දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, වැටෙනවා. ඔහොම හිටියට මොනවා තියනවද මේක ඇතුලේ? මොනවා වෙනවද කියලා කවුද දන්නේ? මොකුත් අපි දන්නේ නැහැ. මෙහි හිටියට උද්දට ඇඳලා පිළිවෙලට ඉන්නවා දන්නේ නැහැ. පොඩි වෙලාවකින් සම්පූර්ණ උඩු යටිකුරු වෙලා මේ தත්ත්වේ කණ පිට හැරිලා මහා විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක මේ ඒක බොහොම අනපේක්ෂිත මට්ටමේ රූපයක්නේ අපි මේ නඩත්තු කරන්නේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඔය පිනතුන්ලා පළවෙනිම බුදුරජාණන් වහන්සේ දෙස බලන්නේ කොහොමද බලන්නේ? බුදුරජාණන් වහන්සේ අරහන් වෙනවා. මේයි බුදුරජාණන් වහන්සේ අරහන් කියන්නේ. බුදුරජාණන් වහන්සේ අරහන් කියන්නේ බුදුරජාණන් වහන්සේට රූප තණ්හාවක් තිබෙන්නේ නැති නිසා. අන්න දැන් අපිට අර අපිට රූපේ තියෙන අපිට රූපේ ගැන තියෙන අර රූපයෙන් මිදීම රූපයේ පැවැත්ම දුක පවතිනවා කියලා අපිට නිකන් දැනෙනවනේ. ඒකම ආදේශ කරනවා බුදු ගුණවලට. ආදේශ කළා බුදුරජාණන් වහන්සේ කියවනවා. පොඩි දෙයයි කරන්නේ. එතකොට අරහන් කියන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේට රූප තණ්හාවක් තිබෙන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේට රූප තණ්හාවක් නොතිබෙන නිසා අපි මොකද්ද කියන්නේ? අරහන් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට රූප තණ්හාවක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අරහන් කියනවා. සම්මා සම්බුද්ධ කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ රූපයේ දුකක් විදියට අවබෝධ කළා. ඉවරයි අවබෝධ කරලා. රූපය හටගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, තණ්හාව ප්‍රත්‍යයෙන් කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. රූපයේ නිරෝධය තමයි දුකේ නිමාව. කියන්නේ රූපය ඇසුරු කරගෙන අවිද්‍යාවයි තණ්හාවයි දෙක නඩත්තු නොවෙන එක, අවිද්‍යාවයි තණ්හාවයි දෙක නඩත්තු නොවෙන එක තමයි මොකද්ද? රූපේ නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කියන්නේ මේ රූපේ නැති කරන එක නෙමෙයි. රූපය මත තියෙන අවිද්‍යාවයි තණ්හාවයි දෙක අයින් කරලා දාන එකයි. රූපයට වෙනද වගේම ලස්සනට කවලා පොල පාඩුවේ තියා ගන්නවා. ඇයි හැදිලා ඉවර නිසා අපිට මොනවක් කරන්න බෑනේ. එතකොට රූපය පදනම් කරගෙන අවිද්‍යාව තණ්හාව දෙක එකතු නැත්තම්, රූපය සහ අවිද්‍යාවයි තණ්හාවයි දෙක එකතු නැත්තම් ඒක නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අවබෝධ කළා. වදාලා නෙමෙයි ඇත්තටම අවබෝධ කළා. ඒකට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. අවබෝධ කළා. විද්‍යාචරණ සම්පන්න වෙන්නේ කියන්නේ, විද්‍යාචරණ සම්පන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ අතීත රූපේ සකස් වෙච්ච විදියක් දන්නවා, අනාගතේ රූපේ සකස් වෙන විදියක් දන්නවා, දැන් රූපේ සකස් වෙලා තියෙන විදියක් දන්නවා. ඒක තමයි විද්‍යාව. විද්‍යාව කියන්නේ ඔකට අතීත රූපේ හැදිච්ච විදියක් දන්නවා, අතීත රූපේ නිසා අවිද්‍යා තණ්හාව නඩත්තු වීම නිසා මේ දැන් හැදිච්ච රූපේ හැදිලා තියෙන විදියත් දන්නවා. මේ මත අවිද්‍යාවයි තණ්හාවයි නඩත්තුණු තනාගත රූපේ හැදෙන විදියත් දන්නවා. කවුද දන්නේ? බුදුරජාණන් වහන්සේ. විද්‍යා ඒ වෙනුවෙන් ඒ අවබෝධ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම රූපේ ඇතිවීම නැතිවීම සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මත පිහිටන්ඩ අවබෝධයෙන් මත පිහිටන්න බුදුරජාණන් වහන්සේට ආයෝමය වැඩපිළිවෙලක් සීලයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙන. ඒකට චරණ. විද්‍යා කියන්නේ මොකද්ද? අතීත රූපේ, අනාගත රූපේ, වර්තමාන රූපේ පිළිබඳ ඥාන සම්ප්‍රයුක්තයි. ඒතර විද්‍යාව කියන්නේ එතකොට තමයි ආශ්‍රව කැඩිලා යන්නේ. එතකොට ආශ්‍රව කැඩෙන එකත් විද්‍යාවට සම්බන්ධයි. ඒ කියන්නේ ආසවක්කය ඥානය කියන එක විද්‍යාවට සම්බන්ධයි. එතකොට ඒක ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අපිට නිකම්ම පුද පූජා කරගෙන ඉන්න කියලා වදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා චරණ ධර්ම කියලා කොටස. 15 චරණ ධර්ම කියලා කොටස. 15 චරණ ධර්ම කියන එක විස්තර කරන්න මේ වෙලාව හොඳ නැති නිසායි මම කිව්වේ. කියන්නේ වෙලාව නැති නිසායි මං කිව්වේ සීලයෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් ඉවරන එකක් කියලා දුන්නා කියලා. හරි, පටන් ගන්න මොකෙන්ද? සීලෙන්. චරණ ධර්ම වල පළවෙනි එක මොකද්ද? මුල් තත්ත්වයේ සීලේනේ. ඉවර කරන්නේ ප්‍රඥාව. චරණ ධර්ම 15යිනේ. ඇයි සීලෙන් පටන් අරන් ප්‍රඥාවෙන් ඉවර කරන වැඩක් බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි? මොකටද එහෙම වදාළේ? එහෙම වදාළේ අතීත රූපයයි, අනාගත රූපයයි, වර්තමාන රූපයයි කියන මේ තුන් කාලයේම රූපේ පැවැත්ම පිළිබඳ බුදුරජාණන් වහන්සේට පැහැදිලිව අවබෝධයක් ඇති කරගන්න උන්වහන්සේ. එතකොට විඥාචරණ සම්පන්න කියන්නේ උන්වහන්සේ වැඩේ කරගත්ත එච්චරයි. අතීත රූපය ගැන ඥානයත්, අනාගත රූපය ගැන ඥානයත්, වර්තමාන රූපය ගැන ඥානය. අතීත රූපේ සකස් වෙලා ඒ රූපේ මත අවිද්‍යා තණ්හාව නඩත්තු වෙන නිසා දැන් රූපේ හැදෙන විදිය. මේ දැන් රූපය පාවිච්චි කරද්දි අවිද්‍යා තණ්හාව මත නඩත්තු කරනකොට තැවරෙනකොට අනාගත රූප සකස් වෙන ආකාරයක් බුදුරජාණන් වහන්සේ හොඳට අවබෝධ කරගත්තා. ඒ වෙනුවෙන් උන්වහන්සේ පාරක් හොයාගත්තා මේ සීලයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් ඉවර කරන. එතකොට ඒක ඒව ඇඩපිලිවෙල ඔක්කොම අපිට දායිති බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ මේ වැඩේ කරගත්තා. ඊට පස්සේ ඒ වැඩපිළිවෙල ඇතුලේ උන්වහන්සේ සදාතනිකව සම්පූර්ණයෙන්ම රූපේ නිරුද්ධ කළා. රූපේ නිරුද්ධ කළා කියන්නේ ආය කවදාකවත් රූපයක් හැදෙන්නේ නැති විදියට. ඒ රූපේ පවතින එක දුකනේ. පින්වත්නි, මේ බඳු රූපයක් පවතින එක මොන තරම් දුකක්ද? ඒ කවදාකවත් ආය රූපයක් සකස් නොවන ආකාරයටම බුදුරජාණන් වහන්සේ රූපය සදාතනිකව සංසිඳීම කරා. උන්වහන්සේගේ ඇතුළාන්තය ලැස්ති කරගත්තා. සුගතයි ලෝකවිදු. මොකද ලෝකවිදු කියන්නේ? ලෝකවිදු කියන්නේ මේ රූපයත් අවබෝධ කළා, මේ රූපය හැදෙන ලෝක ගැන අවබෝධ කළා. මේ රූප හැදෙන ලෝකය ගැන අවබෝධ කරපු එකට අපි කියන්නේ පින්වත්නි සත්ව ලෝකය. රූපේ නැවත නැවත රූප ධාරාවක් විදියට, රූප සමුච්චයක් විදියට නැවත නැවත රූපේ මුණගැහෙන සත්වයාගේ සත්ව ලෝකවල සමහර තිරිසනගේ රූපේ හම්බෙනවා. සමහර ලාවට නිරේ නිරසත්වයක් විදියට, අවාසනාවන්ත විදියට අපේ කතාව ලියවෙන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ රූපේ ඇසුරු කරගෙන මේ සත්වයාගේ පැවැත්ම පිළිබඳ බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය ගැන පැහැදිලි කළා. ඒ සත්ව ලෝකේ පැනවෙන්නේ මොකක් නිසාද? සංකාර ලෝකය නිසා. මේ වෙලාවේ මේ රූපේ මම කියලා හිතාගෙන, මේ රූපේ මගේ කියලා හිතාගෙන, මේ රූපේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතානේ යා වැඩ කරනවා. හරියට වැඩනේ කෙලෙස් සහිත මිනිසුන්ට. මේ රූපේ මම කියලා, මගේ කියලා, මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන මේ රූපය පුද්ගලාර්ථයකින් අරමුණු කරගෙන වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ චේතනා ගොඩනගාගෙන. මොකද්ද චේතනාව? මේ රූපේ මම, මේ රූපය තුළ මම ඉන්නවා, මා තුළ මේ බඳු රූපවත් බවක් තියෙනවා, මේ රූපේ මට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් වගේ අදහස් ටිකක් චේතනාව ගොඩනගාගෙන චර්යාත්මකව එයා හැසිරෙනවා. ඒ හැසිරෙන, ඒ කියන්නේ චේතනා ගොඩනගාගෙන. මොකද චේතනාව? මේ රූපේ මම, මේ රූපය තුළ මම ඉන්නවා, මා තුළයි මේ බඳු රූපවත් බවක් තියෙන්නේ, මේ රූපේ මට ඕන විදිහට මගේ වසඟේ තියාගන්න පුළුවන් ඒ වගේ චේතනා ටිකක් ගොඩනගාගෙන එයා වැඩ කරනවා. ඒ චේතනා ටිකක් ගොඩනගාගෙන වැඩ කරන එකට අපි කියන්නේ මොකද්ද? සංකාර ලෝකය. මේ රූපේ නිසා රූප සත්වයාගේ රූපේ ඒ තැන සකස් වෙන විදිය දකිනවා සත්ව ලෝකය. සංකාර ලෝකේ ඒ සත්වයා තුළ රූපේ පිළිබඳ පවතින පුද්ගලාර්ථය නිසා වැඩ කරනවා. හොඳට බලන්නකෝ ඔයාලා වැඩ කරන්නේ. මම සහ මගේ කියන දේවල් අරමුණු කරගෙන නෙමෙයිද බලන්නකෝ ඒ රූපේ පදනම් කරගෙන වැඩ කරන්නේ. ඒ අරමුණු කරගෙන. ඒ වැඩ කරන කම චේතනා ගොඩනගා ගන්නවා, චේතනා පහල කරගෙන යා වැඩ කරනවා. ඒකට කියන්නේ මොකද්ද? සංකාර ලෝකය. එතකොට ලෝක දෙකයි දැන්. එකක් මොකද්ද? සත්ව ලෝකය. දෙක සංකාර ලෝකේ. තුන මොකද්ද? අවකාශ ලෝකේ. එතකොට ඒ සංකාරයන් විසින් අවකාශය තීරණය කරනවා. අවකාශය, මේ අවකාශය කියන්නේ මොකද්ද? අවකාශය බව කියන්නේ හිස් බව, අතරක පවතින හිස් බව. අවකාශ ගොඩාක් සංකීර්ණ. හිස් අවකාශය කියලා එක ඇත්තටම හිස් බව කියලා කන්නේ නැහැ. දැනට තේරුම් ගත්තම හරි, මේ අවකාශයක හිස් බවක් නැහැ. වායෝ ධාතුව තියෙනවනේ, තේජෝ ධාතුව තියෙනවා, අවතරක හිස් බවක් නැහැ. නමුත් දැනගන්න, දැනට එහෙම තේරුම් ගත්තම සෑහෙනවා. එතකොට මේ සංකාර ලෝකේ අරමුණු කරගෙන එයාට ඒ තැනම හරි පුදුම අද්භූත දෙයක්, ඒක අවකාශයේ පැනවෙනවා. ඒ තැන එයාට අවකාශයේ පැනවෙනවා. සමහරට ඉතාම සුවපහසු අවකාශයක්, සමහර විට බෝක්කුවක් අස්සේ. මනුස්ස ලෝකේ මැරෙනකම් බෝක්කුවක් ඇතුළේ, සමහරලාට මැරෙනකම් හිටගෙන ඉන්න ජීවිතයක්. දැන් ගවයෝ ඉන්නවා, ඔය සමහරලාට ඔය කිරි ගන්න හදන ගවයෝ මැෂින්ස් ගොඩාක් මැද හිටගෙන ඉන්නවා, කෘතිම සිංචන වලින් ගැප් කරනවා. ඊට පස්සේ නල වලින් වෙලින්ම මේ තනබුරුළු වලට බට ගහලා එහෙම කිරි ටික ගන්නවා. මැරෙනකම් ඔයේ ඉන්නවා හිටගෙන. පොඩි ඉඩයි තියෙන්නේ. නවසීලන්තේම තමාර තියෙන ගවයොන්ගේ මේ ගවයෝ වෙනුවෙන් තියෙන වැඩපිළිවෙල දෙස ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. මැරෙනකම් ඕම හිටගෙන ඉන්නවා. කවුද ගවයා වෙනුවෙන් සාධාරණ ඉල්ලන්නේ? එතන අපි කියනවා මේ බලන්න මේවට අදාළ අනපනත් ඕන කියලා කිව්වට මොකද්ද ගැඹුර? එයාගේ අවකාශයේ පැනවිලා. එයාගේ අවකාශ ලෝකේ. මැරෙනකම් හිටගෙන ඉන්න විදියට. මැරෙනකම් හිටගෙන ඉන්නවා. ඒක ආණ්ඩුවකට කරන්න බෑ. මේ ප්‍රශ්න විසඳන එක අපි දන්නවා. මේ බලන්නකෝ අපි මේ මේ මේක මේ අනාදිමත් කාලයේ තිස්සේ පාලකයන්ගේ දුර්වලකම කිය කිය අපි මේ කිව්වට අපි ඊට එහායින් දකින්න ඕන. දැන් ඇමරිකාවේ පාස්පෝර්ට් එක තියෙනවා. සමහර අය ගිහින්නේ එහා පැත්තට. එහා පැත්ත රටටවත් ගිහින්නේ. ඒවට ලොකු වටිනාකමක් තියෙන පාස්පෝර්ට් එක තමයි ඇමරිකාවේ පාස්පෝර්ට් එක. ඇමරිකාවේ මිනිස්සු ඉන්නවා පාරේ ඉන්නේ ගොල්ලන්ගේ ජීවිතේ පාරේ. ඩවුන් ටවුන් ඒරියා කියලා තියෙනවා ඇමරිකාවේ. ඒ වගේ කොහොමද දන්නවද? බොහොම පාරේ ජීවිතේ. තනින් තන කුණු. පුරවැසි භාවය ඇමරිකාවේ. එතකොට මේ අවකාශයේ තීරණය කළේ සංකාර ලෝකේ. ඒ අවකාශය යට තීරණය කළේ එනම් රට වැඩන්නේ. අපි හිතන රට වෙනස් වුණාම සශ්‍රීකයි කියලා. මේ බඳු රටක ඉපදිච්ච ජාතියක් අවාසනාවන්තයි කියලා අපි කිව්වට ඊට වඩා සනීප ජීවිත ගෙවනවා මෙහි අපි. තුන්වෙනි ලෝකේ රටවල් කියලා රොමියෝ කියලා අපිට රොමියෝ කිව්වට ඊට වඩා සශ්‍රීක ජීවිත අපිට තියෙන්නේ. අපිට මිහිම් බහින ප්‍රශ්න නැහැ. හොඳට ඒ මිනිසුන් නෑ වැසට තෙමිනවා අවුවට වේලනවා. ඉතින් ඒ වගේ බොහොම අපි හිතුවට එහෙනම් රට අනුව මේ ප්‍රශ්නේ වෙන්නේ අපි තුල මේ සත්ව ලෝකයේ තුල අවිද්‍යාව නඩත්තු වෙනකොට රැස් වෙන සංකාර ලෝකයේ තුලින් අවකාශ ලෝකෙ හැදෙනවා. ඒ අවකාශයේ තීරණාත්මක සාධකය. ඒතර බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. කාම ලෝකයයි රූප ලෝකයයි අරූප ලෝක තුන් භාවයම අවබෝධ කළා. ඒ තුන් භවයට හැදෙන භව සංස්කාරත් අවබෝධ කළා. අඩුපාඩු නැහැ. ඒ සංස්කාරයන් විසින් අවකාශයේ කොහොමද හදන්නේ කියලා අවබෝධ කළා. ඒ නිසා බුද්ධ ශාසනයේ කිසිම පාලකයෙකුට චෝදනා කළේ නෑ. කිසිම කෙනෙකුට බුද්ධ ශාසනය ගැරහුවේ නෑ. කාටවත් චෝදනා කළේ නෑ. අපි චෝදනා කරන්නේ ඇයි? අපිට අපි ලෝකවිදු නැති නිසා. අපි ලෝකවිදු කියන ගුණයක් ගැන අපේ ඇතුලේ වැඩෙන්න අදාළ අවකාශය නැති නිසා. ඒකට අදාළ උණුසුම අපේ ඇතුලේ නෑ. බුද්ධ ශාසනය චෝදනා කළේ නෑ. අභාග්‍ය සම්පන්න අත්දැකීම් වලට සංඝයා මූණ දුන්නා. චෝදනා කළේ නෑ. නුසුදුසු අත්දැකීම් වලට මහා මොග්ගල්ලාන වගේ මහරහතන් වහන්සේලා හොරුන්ගෙන් ගුටි කාලා පිරිනිවන් පෑවා. බුද්ධ ශාසනය අභියෝග කළේ නෑ පාලකයන්ට, වටපිට ඉන්න අයට. මොග්ගල්ලාන වගේ මගේ පළවෙනි ශ්‍රාවකයා පවා ඉතාම ම්ලේච්ඡ විදියට පීඩාවට පත් වුණා කියලා බුද්ධ ශාසනය කොතනකවත් හඬ නගලා නෑ. සංඝයා චෝදනා කළා බුදුරජාණන් ශ්‍රීක තැනකදී. දුරුවල මේ අලුත පැවිදි වෙච්ච අය එහෙම ඉන්නෝනේ, ධර්මයක් නැති අය. කිව්වා මුගලන් මහරහතන් වහන්සේට වෙච්ච අසාධාරණ වෙනින් බුදුරජාණන් ශ්‍රී නිහඬයි. මේ බඳු ශාස්ත්‍රූරේගේ පස්සේ අනේක තේරුමක් තියෙනවද කියලා බමුණෝ පිණ්ඩපාතේ වඩින භික්ෂුණස්ලගෙන් ඇහුවා. නුඹලාගේ ශාසනයේ දෙවනි ශ්‍රාවක වෙච්ච මොග්ගල්ලාන නම් වූ ශ්‍රමණයන් වහන්සේට වෙච්ච අසාධාරණී වෙනුවෙන්වත් පෙනී ඉන්න බැරි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ පිළිසරණ පතාගෙන නුඹලා උන්වහන්සේගේ අතවැසියන් වෙච්ච එක ගැන දුක් වෙන්නේ නැද්ද, කනස්සල්ලක් නැද්ද කියලා පිණ්ඩපාතේ වඩින භික්ෂුන්ගෙන් බ්‍රාහ්මණයෝ ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ කවදාවත් පාලකයන්ට ගිහින් කිව්වේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා දහම් සභාවේදී කිව්වා මේ බඳු අසාධාරණයක් වෙච්ච මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේ නැගී සිටින්නේ ඇයි කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානගේ අසාධාරණේ ඔහු විසින්ම කරගත් එක. එයා යාටයි අසාධාරණී කරගත්තේ සසර. එයා යාට කරගත්ත අසාධාරණේ වෙනුවෙන් මම මොකක් ගැන කතා කරන්නද? එහෙම එතකොට බුදුරජාණන් වහන්සේ අර මේ අවකාශ ලෝකයේ, සත්ව ලෝකයේ සහ සංකාර ලෝකය කියන මේ තුන කොහොමද එකට එකට පැහැහිලා සැසඳිලා ඉන්නේ කියලා දන්නවා. අපි දන්නේ නැහැ. ඒ නිසා හැමදාම අපිට චෝදනා කරන්න ලෝකේ අහු වෙනවා. එළියට චෝදනා කරනවා නේද? ඇතුලේ ධර්මී නැතිකමට. එතකොට ලෝකවිදු වෙන්නේ උන් ඔහොමයි කියලා බුදුරජාණන්ගේ ශ්‍රාවකයාට භාගතුන් හස් ඉගැන්නුවා. උන්වහන්සේ අවබෝධ කළා ලෝක අනුත්තර පුරිස ධම්ම සාරති වෙන්නේ ඇයි. බුදුරජාණන් වහන්සේ මේ රූපේ මම නෙමෙයි කිය මම කියලා ගන්න එපා මහණින්නි, මගේ කියලා ගන්න එපා, මගේ කියලා ගන්න මේකේ පොඩි කැලලක්වත් නැහැ. අනාත්ම විච රූපයක් නුඹලා නඩත්තු කරන්නේ, මේ රූපේ කැඩෙන බිඳෙන වැටෙන විදිහ අපි දන්නේ නැහැ. කොච්චර සංස්කාරයන් වැඩ කරයිද කියලා දන්නේ නැහැ. ජීවිතේන්ද්‍ර රූපේ පවතින කොච්චර සංස්කාරයන්ගේ බලපෑම තියෙනවද කියලා දන්නේ නැහැ මහණින්නි. ඕනෑම වෙලාවක මේ රූපය අතහැරෙන්න පුළුවන්. ඒ නිසා මහණින්නි මැදහත් වෙන්න කියලා මේ ලෝකයේ රූපේ ගැන කියනකොට රූප තණ්හාවෙන් බැටකාපු මිනිස්සු රූප තණ්හාව අතහැරියා. අනුත්තර පුරිස ධම්මසාරති. බුදුරජාණන්සේගේ බුද්ධ වචනේට ශ්‍රාවකයෝ සංසිඳුණා. සත්තා දේව මනුස්සාන මේ රූපේ මම මගේ කියන ගතිය නඩත්තු කරමින් තමයි දෙවියොත් සසර යන්නේ. ඒ කියන්නේ දෙවියොත් අනාතයි. මිනිසුත් යන්නේ එහෙම. දෙවියන්ටයි මිනිසුන්ටයි රූපයත් රූප තණ්හාවත් දෙක මිශ්‍ර වුණොත් අනාගත රූපේ හැදෙනවා කියලා බුදුරජාණන් දෙවියොන්ටත් කිව්වා. ඔයාලගේ රූපේ හැදිලා තියෙන පරණ කර්ම සංස්කාර විසින් කර්මී ඉවර වෙනකොට ඔයාලගේ දේවත්වයෙන් තියෙන රූපේ කැඩාගෙන වැටිලා නිරයේ නිරසත්ත්වයකට අදාළ තත්ත්වේ විවෘත වීමට නියමිතයි කියලා දෙවියොන්ට කියනකොට දෙවියෝ කම්පාවට පත් වුණා. අනේ මේ බඳු දිව්‍යමය රූපයක් නඩත්තු කරන එක පවා මොන්න තරම් අසාර දෙයක්ද කියලා බුදුරජාණන් සිසර දන ගැහුවා. මාන්නයට පත්වුණු රූප මාන්නයකින් රූප මදයකින් හිටිය මිනිසුන්ට වැහැරිලා යන දිරණ කැඩෙන බිඳෙන වැටෙන රූපයක් පිළිබඳව තෘෂ්ණාමාන දිට්ටි වශයෙන් උපය පවත්වන එක කිසිම තේරුමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනකොට මිනිසු රූප මානය අතහැරලා දැම්මා. අතහැරලා තමන්ගේම රූපය ගැන මැදහත් වුණා. තම තමන්ගේ රූප ගැන මැදහත් වුණා. ඒකට තමයි කියන්නේ සත්තා දේව මනුස්සාන කියලා. බුද්ධ වනසේක. මොකද බුද්ධ කියන්නේ? අර රූපයේ දුකක් වශයෙන් රූපය ඇති වෙන හේතු අවිද්‍යාව තණ්හා උපාදාන ගතිය දුකේ සමුදේ වශයෙන් මේ දැන් පාවිච්චි කරන මේ දැන් අපි පාවිච්චි කරන රූපේ තියෙන්නේ. මේක අවිද්‍යාවෙන් තණ්හාවෙන් තෙත් වෙන්නේ නැත්නම් රූප නිරෝධයේ වශයෙන් බුදුරජාණන්සේ අවබෝධ කරගත්ත ගුරුවරයෙක් නැතුව ඒකට කියන්නේ සම්මා සම්බුද්ධ. ඒකට කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ. ඒතර බුද්ධ කියන්නේ මොකද්ද? ඒ කතාව ලෝකයාට කියලා දුන්නා. ඒ කතාව ලෝකයා ඉස්සරහා මතු කළා. මහා කරුණාවයි මහා ප්‍රඥාවයි පාවිච්චි කර කර පාවිච්චි කර කර ඒ කතාව සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ අවබෝධ කළා. උන්වහන්සේ අවබෝධ කරපු දේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි කියන ලක්ෂණ දෙක මත පිහිටලා ලෝකයා ඉස්සරහා ඉස්මතු කළා. ඒක තමයි බුද්ධ කියන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ අවබෝධ කළා. බුද්ධ කියන්නේ ප්‍රහා කරුණාවයි මහා ප්‍රඥාවයි එක ලෝකයා ඉස්සරහා එකමතු කළා. භගවා උන්වහන්සේ ආයේ කවදාකවත් රූපයක් නැවත තුන් භවයේ හැදෙන්නේ නැති මට්ටමට රූපය නිරුද්ධ කළා. ඔන්න ඔහොම බලනකොට ටික කාලයක් ඔහොම සාමාන්‍ය මාසයක් දෙකක් ඔය විදිහට බුදුන් ඇඳලා බුදුරජාණන් වහන්සේ කියවනකොට පින්වත්නි එදාට මොකද්දෝ එකක් දැනෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. මොකද්ද අමුතු එකක් එක. නිකන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කොන්ද කෙලින් තිල යන්න බෑ වගේ. පිටුපාන්න බෑ වගේ. ඇතුලෙන් ඉන්නේ එක. ඒකට තමයි සද්ධා ඉන්ද්‍රිය කියන්නේ. ඔයාලෝ දැන් තියෙන එක ඉන්ද්‍රියක් එහෙම නෙමෙයි. දැන් තියෙන්නේ නිකන් බුදුරජාණන් වහන්සේට දැක්කම වඳිනවා. ඒක ඉන්ද්‍රියක් නෙමෙයි. යම් සද්ධා මාත්‍රයක් ඔයාලට තියෙනවා. යම් සද්ධා මාත්‍රයක් ඔය පින්නතුන්ලාට තියෙනවා. ඔය විදියට නිකන් තුන් මාසයක් විතර බුදුරජාණන් වහන්සේ ඔය විදියට ඇතුලෙන් කියවනකොට රූපය ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට කොන්ද කෙලින් තියලා නිකන් හිටගෙන යන්න බෑ වගේ මොකද්ද එකක් ඇති වෙනවා. ඒකත් එක්කම අර බුදුරජාණන් වහන්සේ එතකොට මහා ඒත් එක්කම අර බුරබුරා ඇතුලෙන් එනවා අසීමාන්තික ගෞරවයක් එනවා. ඒක තමයි සද්ධා ඉන්ද්‍රිය කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය කියන්නේ එතකොට ඒ සද්දා ඉන්ද්‍රියත් එක්ක කණ්ණාඩිය ළඟට ඔයාලා ගියාම සාමාන්‍ය රූපේ ඇසුරු කරනකොට අර බුදුරජාණන් වහන්සේගේ අයෝමය තත්වයක් මහා දුප්පත් තමන්වත් පේන්න ගන්නවා. ඇයි? අර එකක්වත් මල් ළඟ නැහැ. අර බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ රූපේ චතුරාර්ය සත්‍යයෙන් බලනකමත් නැහැ, රූප තණ්හාව දුරු වෙලත් නැහැ. එතකොට මේ රූප නිරෝධය කිනිස වැඩපිළිවෙලකුත් නැහැ, රූපය ඇසුරු කරගෙන සංස්කාර රැස්වෙනකේ කෙලවරකුත් නැහැ. ඒ සංස්කාර මතින් තුන් භවයට යනුව රූපය පවතින්න තියෙන අවකාශයේ අඩුවකුත් නැහැ. ඉතින් මේ මේ විදියට බලනකොට මේ රූප නිරුද්ධ කිරීමේ අභිමානිකුත් නැහැ. එහෙම බලනකොට තමන් ගැන අමුතු ලැජ්ජාවක් උපදිනවා. තමන් ගැනම ලැජ්ජාවක් උපදිනවා. ඒක නිකන් පිළිකුලක් නෙමෙයි, අනේ දුර්වලයිනි මම වගේ අදහසක් එනවා තමන්ගේ රූපේ දකින්නකොට. නානුකොට පවා ඒ අදහස එනවා. වැහැරිච්ච රූපය සරස ගන්න හිතෙන හැම වෙලාවකම නිකන් මොකද්ද ලැජ්ජාවක් එනවා. ඔන්න ඕක තමයි පින්වත්නි අතිශයින්ම බරපතල හිරියොතප් කියලා කියන්නේ. ඔගොල්ලෝ අහලා තිනෝනි ධර්මී හිරියොතප් කියලා එක. ලැජ්ජාවක් එනවා කියලා, ලැජ්ජාව උපදිනවා කියලා. එතකොට අර මේ රූප ඒක මේ ඒ හිරියොතප් ගුණේ උච්චතම අවස්ථාවක් ඒක. තමන්ගෙම රූපේ පැවැත්ම ගැන එක්තරා ඒකෙන් මේ රූපේට ගරහන්න හිතෙන්නේවත් මේ කණේ එක නවත්තන්න හිතෙන්නේවත් නැහැ. එක්තරා විදියක නිකන් මම බොහොම අසාර්ථකයි වගේ එකක් දැනෙන්න ගන්නවා. ඔන්න ඔය ගතිය තුළ දැන් සද්දා ඉන්ද්‍රිය තියෙනවා, ඉන්ද්‍රියක් විදියට. ඒත් එක්කම හිරියොතප් හිරි ඔතප් ගතියක් එනවා ඇතුළෙන්. අපි කියන්නේ අර පවට ලැජ්ජාවක් කියලා එහෙම කියන්නේ. එතකොට ඒකට වඩා දියුණුයි ඒක. තමන්ගෙම රූපය පැවැත්ම පිළිබඳව එක්තරා ලැජ්ජාකමක් එනවා. අර බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන ඒක එන්නේ. එකයි එක ලස්සන දෙයක් කියන්නේ. රූප නිරෝධය කරා ගිය බුදුරජාණන් වහන්සේ පේනවා රූප තණ්හාව තියෙන මාව පේනවා. රූපය චතුරාර්ය සත්‍ය ඔස්සේ බලපු බුදුරජාණන් වහන්සේ පේනවා චතුරාර්ය සත්‍ය ඔස්සේ බලන්න බැරුව මම මගේ කියලා අදහසක් ඇතුළේ මේ රූපේ නඩත්තු කරන අවිද්‍යාසහගත සිතකින් රූපේ දෙස බලන බැල්මක් තියෙන මාව පේනවා. ඔන්න ඔය විදියට දෙපැත්තෙන් පේනවා. දැන් පොඩි තැනකින් පටන් ගත්තේ. ඔන්න ඔය විදියට පේනකොට එයා තුළ මහ විශාල ප්‍රඥාවකට දොරගුල් ඇරෙන්න පටන් ගන්නවා. ප්‍රඥාවකට විශාල වශයෙන් දොරක් විවෘත වෙන්න පටන් ගන්නවා. දැන් එයා ඔය විදියට මොකද කවදාවත් ජීවිතේ නම් එපා වෙන්නේ නැහැ. ඔය විදියට බල බලා හිටියා කියලා පින්වත්නි කවදාවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. දැන් එයාගේ අර රූප නිරෝධයේ පිණිස නිකන් අභ්‍යන්තරක යම් සූදානමක් තමයි එයා තුළ තියෙන්නේ. එතකොට ඒ පුද්ගලයා තුළ මේ රූපය ඇසුරු කරගෙන කෙලෙස් ටික වැටෙන්න පටන් ගන්නවා. මොනවද මේ රූපය ඇසුරු කරගෙන පවතින මූලික කෙලෙසේ? ඡන්දය. රූපය කෙරෙහි අපිට පවතිනවා රූපච්ඡන්දය. රූපයේ ඡන්දය කියන්නේ කැමැත්ත. දැන් ටිකක් කැමැත්ත අඩු වෙන්න ගන්නවා. ඒ කැමැත්ත අඩු වෙනකොටම ඊළඟ කෙලෙසේට අභියෝගය වෙනවා. ඊළඟ කෙලෙස තමයි රාගය. පළවෙනි එක ඡන්දේ, දෙවෙනි එක රාගය. අර රූපේටම ඇලිලා ඉන්න ගතිය ටිකක් අයින් වෙනවා. හරි මඳහත් වගේ රූපේ ගැන. ඊට පස්සේ රූපේ කෙරේ පවතින ඊළඟ කෙලෙසේ තමයි නන්දිය. නන්දිය කියන්නේ රූපේ සතුටින් පිළිගන්න කම. රූපේ සතුටින් වෙනද වගේ පිළිගන්න හිතෙන්නේ නැහැ. වෙනද වගේ රූපේ සතුටින් පිළිගන්න හිතෙන්නේ නැහැ. නන්දියනේ. ඒ රූපේ සතුටින් පිළිගන්නේ නැතිකම නිසාම තෘෂ්ණාව. මේ රූපේ කිරියර වෙනදා පවතින තෘෂ්ණාව තියෙන එක අඩුයි. තෘෂ්ණාව නැහැ. ඊට පස්සේ පවතින කෙලෙස් තමයි උපය. මේ රූපේ මම, මේ රූපේ මට ආйти, මේ රූපේ මගේ රූපය කියලා බලන ගතියක් තියෙන්නේ. ඒකත් ටිකක් අඩුයි. නන්දිය. ඊළඟට රූපේ කෙරේ පවතින බරපතල ක්ලේශය තමයි තෘෂ්ණාව. රූපේ කෙරේ තණ්හාවක් පවතිනවා හිතේ. ඒත් රූපේ කෙරේ තණ්හාවක් පවතින එකත් අඩුයි. අඩු වෙන්නේ ටික ටික. එතකොට ඒ වගේම ඒ රූපේ කෙරේ උපාදානය. උපාදානය කියන්නේ අර රූපයට ඇලිලා ඉන්න ගතියක් තියෙනවා හිත. මේක ලෙඩ වුණත් නිකන් ඇලිලා. වයසට ගියත් ඇලිලා ඉන්නේ රූපයට. ආයි මේක බිඳෙනවට පුදුම විරෝධයක් ඇතුලෙන් තියෙන්නේ. වයසයි හැරමිටියෙන් යන්නේ. ඒ වුණාට පුදුම නන්දියක් නී පින්වත් නිමේ රූපේට තියෙන්නේ. රූප උපාදානයක් තියෙනවා. ඒකත් ටිකක් අඩු වෙනවා. අභිනිවේස. අභිනිවේස කියන්නේ රූපේට බැසගෙන ඉන්න ගතියක් තියෙනවා. මේ රූපේට බැසගෙන ඉන්නවා. කොච්චර වයසට ගියත් ඒකට බැහැගෙන ඉන්න ආසයි. ලෙඩ වුණත් බැසගෙන ඉන්න ආසයි. මේ මූත්‍රා බඩ ගහලා නහයින් කටිනුත් මේ වතුර දියර විතරයි දාන්න පුළුවන් ඇතුළට. ගුරුත්වාරයක්වත් දිරවන්නේ. ඒ වුණාට ජීවිතේ යදිනවා. ජීවිතේ යදිනවා. බැසගෙන ඉන්නවා ඒකට. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ පින්වත්නි අභිනිවේස. අනුසය. ඊළඟ එක අනුසය කියන්නේ, අනුසය කියන්නේ මේ රූපය කෙරෙහි එයා තුළ සියුම් කැමැත්තක් හිත ඇතුළෙන් මෝරනවා. සියුම් කැමැත්තක් හිත ඇතුළෙන් මෝරනවා. රූපේ අනාගත රූපේ පතනවා. ඒකට කියන්නේ බවරාග අනුසය. අනාගත රූපය මෙසේ වේවා මෙසේ නොව කියලා අනාගත රූප පතනවා. සමහර ඒ පතන්නේ පින් කර කර. පින හොඳ දෙයක්. රූපේ ප්‍රාර්ථනා කරන එක හොඳ දෙයක් විදිහට බුද්ධ ශාසනයේ පෙන්වන්නේ නැහැ. නමුත් පින් කර කර පවණේ දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක්ගේ රූපයක් ලැබෙනවා නම් හොඳයි. මනුස්ස ලෝකෙට ආවත් හොඳ සශ්‍රීක නිකන් රටේ ජනාධිපති කියලා දරුවා වෙන්න පුළුවන් නම් හොඳයි. හොඳ තැනක ඉපදින්න ඕන. මේ ආවත් මෙහෙනම් ඉපදින්න එපා. එංගලන්තේවත් තමයි මම උපදින්න ඕන මේ පින්වල අනුභවෙන් කිය කියා මේ රූපේ පැවැත්ම පිළිබඳ එයාට තියෙනවා අනාගත පැවැත්ම පිළිබඳ සියුම් ආසාවක්. ඒක තණ්හාව නෙමෙයි. ඒක කියන්නේ බවරාග අනුසය. බවරාග අනුසය. බවයට රාගයක් හිතේ තියෙන. ඔන්න ඔයට අනුසය. ඔය කෙලෙස් ටික තමයි අපේ රූපයේ ස්ථිරසාර පැවැත්ම අරන් යන්නේ. ඔන්න ඔය ගතිය ටිකක් අඩු වෙන්න ගන්නවා. ඔය ගතිය ටිකක් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩුවෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ බුදු බලන්න පින්නොත් නී මේ තමන්ගේ රූපය අරමුණු කරගෙන රූපය අරමුණු කරගෙන බුදු ගුණ ටික ඇතුලේ තමන් බුදුරජාණන් වහන්සේ දෙස බලනකොට අයෝමය පුරුෂයෙක් විදියට බුදුරජාණන් වහන්සේ පේනවා. මා දුර්වල මිනිහෙක් විදියට තමන්ව පේනවා. එපා වෙන්නේ නැහැ ජීවිතේ. ඒ කවදාවත් එපා වෙන්නේ නැහැ. ජීවිතේ එපා වෙනවා නම් එයා මේ මොකක් හරි වෙන වැඩ පටලෝගන වැඩ පිළිවෙල මේ විදිහට බලුවා කියලා ජීවිතේ නම් එපා වෙන්නේ නැහැ පින්වත් නී. තමන්ගේ දුර්වලකම තමන්ට පේනවා. එතකොට අර ඡන්දයද රාගයද නන්දියද තෘෂ්ණාවද උපයද උපාදානයද අභිනිවේෂයද අනුසේද වෙනදතරන්නේ. එච්චරයි. නැත්තටම නෑ නෙමෙයි. නැත්තටම නෑ කියන්නේ අරහත්වය. තියෙනවා තියෙනවා මොකක්වත් නැති වෙලා නැහැ. අඩුයි අඩුයි. දැන් මොකද කරන්නේ? අඩු වුණාට වැඩක් නැහැනේ. ඡන්දය රාගය නන්දිය තෘෂ්ණාව උපය උපාදාන අභිනිවේෂ අනුසය කියන කෙලෙස් ටික සම්පූර්ණයෙන්ම කඩා වැටුණොත් රහත් වෙන්නේ. එතකොට දැන් මොකද කරන්නේ? දැන් යාට ওই ටික කඩන්න පුළුවන් ප්‍රතිපදා විදියට බුදුරජාණන් සේ වදාලේ මොකද්ද? බෝධිපාක්ෂික ධර්ම. ඒකට වදාලේ මොකද්ද? බෝධිපාක්ෂික ධර්ම. දැන් යා ගන්නවා ඉස්සරහට බෝධිපාක්ෂික ධර්ම වලින් මොකක් හරි කොටසක් ගන්නවා. මොකක්hari කොටසක් ගන්නවා. අපි හිතමු බොජ්ජංග ධර්ම කියලා. ආර්ය ශ්‍රාවක මාර්ගයයි බොජ්ජංගයි ඔක්කොම වඩන්න ඕනේ නැහැ. බොජ්ජංග ටික ගන්නවා. දැන් බොජ්ජංග ටික අරන් දැන් එයා බොජ්ජංග වලට අනුව විමසනවා. එයාගේ රූපේ තමයි විමසන්නේ. ඉස්සෙල්ලා විමසුවේ බුදුරජාණන් වහන්සේගේ රූපේ අසුරු කරගෙන උන්වහන්සේ තුල ඇතිවෙච්ච බුදු ගුණවල තියෙන ආනුභාවයේ දෙසනේ බැලුවේ. එතකොට Tamanට කොන්ද කෙලින් තියලා හිටගන්න බැරුව බවක් දැනෙනවානේ. බුදුරජාණන් වහන්සේ ඉතර පිටුපාණ්ඩ නෙමෙයි. වටේ පිටේ කැරකෙන්න නෙමෙයි බුදුරජ. ඒක අර ඒක තමයි සද්ධා ඉන්ද්‍රිය කියලා අපි කියුවේ. දැන් එයා මොකද කරන්නේ? දැන් පින්වත් නී ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේව දකිනවා. ඒ දැක්ම ඇතුලේ එයා තුල මහ පුදුමාකාර කෙලෙස් වල දුර්වලකමකුත් තියෙනවා. නමුත් කෙලෙස් උදුරලා දාමුත් නේ නිවන් අවබෝධයේ පැත්තට එන්නේ. එතකොට එයා මොකද කරන්නේ? එයා දැන් අර ඒකට වැඩපිළිවෙල විදිහට බුද්ධ ශාසනය පෙන්වුවේ බෝධිපාක්ෂික ධර්ම. ඒකෙන් එක කොටසක් ගන්නව මොකක් හරි. එකක් වැඩෙනකොට ඔක්කොම වැඩෙනවා පිටනවත්. ආ එක එක වඩන්න දෙයක් නැහැ. ඒ කොටසක් ගන්නවා එළියට. අපි හිතමු දැන් අපි කතා කළේ බොජ්ජංග ධර්ම කියලා. ඔන්න බොජ්ජංග පළවෙනි බොජ්ජංගේ මොකද්ද? මොකද්ද බොජ්ජංගවල පළවෙනි එක? සති සම්බොජ්ජංගය. පළවෙනි එක මොකද්ද? සති. එතකොට සතියෙන් බලනවා තම මොකද දැන් බලන්නේ කාගේ රූපේද? තමන්ගේ රූපේ. සතියෙන් බලනකොට රූපේ සති සම්බොජ්ජංගය කියන්නේ මේ රූපය හොඳට විසුරුවල බලනවා. තමන්ගේ රූපේ විසුරුවල බලනවා. එකෙක් විදිහට විසිරුවන්න පුළුවන්. කේස් ලොම්නිය දත් සමස්නහර ඇට ඇට මිදුළු වකු ගඩු හදලා ඉතින් මේ හොඳට ඇස් දෙක පියාගෙන භාවනාමය වශයෙන් රූපේ විසිරුවල බලනවා. එක්ක ධාතු විදියට බලනවා. පඨවි ධාතුවට අදාළ කොටස් 20යි, ආපෝ ධාතුවට අදාළ 12යි, තේජෝ ධාතුවට අදාළ කොටස් 4ක් තියෙනවා, වායෝ ධාතුවට අදාළ කොටස් 6ක් තියෙනවා කියලා විසිරුවල බලනවා රූපේ. එතකොට අර මාව පීන් නැතුව යනවා. මේ රූපේ මම මගේ කියන ගතිය අඩු වෙලා යනවා. අඩු වෙලා යනවා. එතකොට ඒක තමයි සති සම්බොජ්ජංගය. දැන් බලන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපේ නෙමෙයි. දැන් බලන්නේ කාගේ රූපේද? තමන්ගේ රූපේ විසුරුවල බලනවා. විසුරුවල බලනවා. වෙන් කරලා බලනවා සවිඥානික රූපේ. එහෙම විසුරුවල බලන එක එක විදිහට බලන ක්‍රම ගොඩක් තියෙනවා. කායානුපස්සනා එක ක්‍රමයකට බලන ඔක්කොම බලන්නේ නැහැ. විසුරුවල බලනකොට මාව පේන්නේ නැතුව යනවා හිටිකම. මේක ඇතුලේ මම ඉන්නවා, මා තුලයි මේ බඳු රූපවත් බවක් තියෙන්නේ, මේ බඳු රූපයක් මට අයිති කියලා අර බලන ගතිය දුරුවල වෙමාව නොපෙනී යන. අන්න දැන් සක්කාය දිට්ඨිය කැඩෙන්න ලෑස්ති වෙලා තියෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සාමි රූපවන්තං වා අත්තානං අත්ත නිවා රූපං කියලා හතරාකාරයක සක්කාය දිට්ඨියක් තමයි රූපේට තියෙන්නේ. රූපේ මම, රූපය තුල මම ඉන්නවා, මා තුල මේ බඳු රූපවත් බවක් තියෙනවා කියලා බලන එකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. අර විදිහට විසුරුව විසුරුව බලනකොට අර කෙලෙස් ටික අඩු වුණා විතරක් නෙමෙයි, සක්කාය දිට්ඨිය පින්වත්නි බුරුල් වෙන්න පටන් ගන්නවා. දැම්මම එයා සෝවාන් වෙන පාරට ඇවිල්ලා තියෙනවා. සති සම්බොජ්ජංගයට එකතු වෙනකොට මේකට ඇවිල්ලා තියෙනවා. ධම්මවිජේ බොජ්ජංගයෙන් අර බුදුරජාණන් සම්මා සම්බුදු ගුණයෙන් බලපු ටික තියෙනවා. ඒක එයා බලනවා. ධම්මවිජේ බොජ්ජංගේ මේ රූපය දුකක් වශයෙන් බලනවා. මේ රූපේ ඇති වෙන්නේ අවිද්‍යාව තණ්හා උපාදාන ගතිය පදනම් කරගෙන ඇති වෙන මේ අර කෙලෙස් නිසා. ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණා, උපය, උපාදාන, අභිනිවේස, අනුසය තිබ්බොත් රූපේ පවතිනවා. ඒක කාටවත් නවත්තන්න බෑ කියලා බලනවා. මේ වෙලාවේ ඡන්දේ නැත්තම්, නන්දිය නැත්තම්, රාගේ නැත්තම්, තෘෂ්ණාව නැත්තම්, උපය නැත්තම්, උපාදානිය නැත්තම්, අභිනිවේසය නැත්තම්, අනුසය නැත්තම් අනාගතේ කවර ආකාරයකවත් රූපයක් නම් හටගන්න විදියක් නැහැ. එකම හේතුව ওই ටික විතරයි කියලා බලනවා. ඒ බලනකොට ධම්මවිජේ බොජ්ජංගේ මෝරණෝ. එතකොට ඔය පින්නතුල්ලා තුල මේ රූපේ මම මගේ කියලා බලන එක බරපතල අකුසලතාවයක් වගේ වැටහෙනවා. රූපේ මම මගේ කියලා බලන්නේ නැතුව ඡන්දේ, රාගේ, නන්දිය, තෘෂ්ණා, උපය, උපාදාන, අභිනිවේස, අනුසය නඩත්තු නොවන එක කුසලයේ විදියට පේනවා. විරිය සම්බොජ්ජංගේ. එතකොට ලෝකයා මම මගේ කියලා බලලා මේ රූපේ ඇසුරු කරගෙන චේතනා භවය සකස් කරගෙන තුන් භවය අනුව පැවැත්මට අදාළ බීජයන් එකතු කරගනිදී අනේ මම නොපැවැත්ම පැත්තේ නේද ඉන්නේ, නොපැවැත්මට අදාළ වැඩපිළිවෙලක නේද ඉන්නේ කියලා බලන්න බලන්න එයා තුල ප්‍රීති සම්බොජ්ජංගයක් උපදිනවා. මහ පුදුම ප්‍රීතියක් උපදිනවා. හරිම නිරාමිස එකක්. එහෙම විමසනකොට තමන්ගේ රූපය තමන්ට වැටහෙන එක පව අඩු වෙනකොට පුදුම ස්කායික පවස හැල්ලුවක් ඇති වෙනවා. පස්සද්දි සම්බොජ්ජංගේ. එතකොට පින්වත්නි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලේ පවතින එකම රූප ධාරාවක් ගැන හීනමවමව හිටපු ගතිය අයින් වෙලා මේ වෙලාවේ රූපය පදනම් කරගෙන අත්දැකීමට විතරක් එකතු වෙනවා. මේ වෙලාවේ රූපය විමසන්න පටන් ගන්නවා. මේ වෙලා ඒ අභියෝග කරන්නේ, රූපයට ගරහන්නේ, රූපයට චෝදනා කරන්නේ. ලෙඩ වෙනකොට බෙහෙත් නොබීන්නේ, වයසට යනකොට දිරන රූපේන ඉතින් වැඩන්නේ නෑනි කියලා පැත්තකට වෙලා ඉන්නේ, කෑම ගන්න එක නවත්තන්නේ. ඒ වර්තමාන රූපය පිළිබඳ යාට විශාල ගැඹුරු නුවණක් තියෙනවා. සම්මාදි සම්බොජ්ජංගයක් උපදිනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපය ගැන සිතින් මැදහත් වෙනවා. තමන් නඩත්තු කරන අවිද්‍යා සහගත අනුසය ආශ්‍රව කෙලෙස් පදනම් කරගෙන නැවත නැවත රූපේ පැවැත්මට අදාළ ජවයේ හැදෙන මට්ටම ගැනත් එයා සිතින් මෙදහත් වෙනවා. උපේක්ඛා බොජ්ජංගේ. දැන් සක්කාය දිට්ඨිය ගැළවිලම යන්නම ඕන. සති සම්බොජ්ජංගෙන් ගැලවෙන්න පටන් ගත්තා. මේ ටික ඉවර වෙනකොට උපේක්ඛා සහගත වෙනකොට උපේක්ඛා බොජ්ජංගේ වැඩෙනකොට සක්කාය දිට්ඨිය කැඩෙන්න මොකද පොඩි තැනකින් පටන් අරගෙන නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන කෙනාගේ කෙලෙස් දුර්වල වෙනවා මිසක් කෙලෙස් මෝරන්නේ නැහැ පින්වත්නි. එන්න එන්න දවසින් දවස අපේ කෙලෙස් මෝරලා තියෙන්නේ අපට හරියට ධර්මාර්ථේ මුණ නොගැහිලා තියෙන නිසා. ඒ නිසා මිසේ ඉතාම සුළුවෙන් පටන් අරගෙන ඉතාම ගැඹුරින් තමන්ව කියවාගෙන බෝධිපාක්ෂික ධර්මවලින් කොටසක් වඩාගෙන නැවත මේ තුන් භවයට අදාළව රැස්වෙන අභිසංස්කාරයන් නිරුද්ධ කොට සදාතනිකව නිවීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ සජීවිකා වීරසිංහ වීරතුංග මහත්මිය, සරණ කරුණාරත්න මහත්මා ප්‍රදාන පින්වත් පිරිසයි. මේ පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සුවපත් බව සැලසේවා. දායකත්වයේ දරූ පින්වතුන්ට බෞද්ධ රූපවාහිනී හරහා විශාල පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරාවි. ඒ සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. විශේෂයෙන්ම මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය චිත්‍රා වීරතුංග මෞතුමියට, අශෝක කරුණාරත්න පියතුමාට, සරෝජිනී කරුණාරත්න මෞතුමියට, සරණා ගුණතිලක මහත්මිය ඇතුළු සජීවිකා වීරතුංග මහත්මිය සහ සරණ කරුණාරත්න මහත්මා ඇතුළු පින්තුන් නමින් මිය පරලෝකීය සියලු වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රධාන ආරමුණ වන්නේ KB වීරතුංග පියතුමන්ගේ 90 වෙනි ජන්මදිනයේ නිමිති කරගෙන පියතුමන්ට අනුමෝදනා ආශිර්වාද කරන්නට, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට පින්වත් දරුවන් සත්පුරුෂ අදහසක් මුදුන් පමුණවාගෙන තිබෙනවා. මේ ධර්ම දේශනාවෙන් රැස්ුණා වූ අනන්ත අප්‍රමාණ ධර්ම දානමය කුසලානිසංස ධර්මයන් KB වීරතුංග පියතුමන්ට මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වීරතුංග පියතුමන්ට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා. එවගේම පවුලේ අනෙකුත් සියලු දරුවන්ටද ආශිර්වාද කරන, අධ්‍යාපනය ලබන පවුලේ සියලුම දරුවන්ටද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. අජීවිකා වීරතුංග මහත්මිය සහ සරණ කරුණාරත්න මහත්මා ඇතුළු පින්තුන්ටත්, පවුල්වල අනෙකුත් සියලුම දරුවන්ටත් සියලු අධ්‍යාපන කටයුතු ආදී සරුවප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා, ධර්මයෙන් ආලෝකමත් වේවා. හැම දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් බලවත් වේවා. රැස්ුණා වූ සියලු දෙනාටත්, දේශකයන් වහන්සේ විච අපටත්, සියලු මහා සංඝරත්නයටත් මෛත්‍රීන් ආශිර්වාද කොට තිබෙනවා. එවැගේම බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන බෞද්ධ කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද කරනවා. බෝධිසත්ව ගුණෝපේත අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටද මේ ධර්ම දානමේ කුසල් නිවන් පිණිස වේවා. ධර්මශ්‍රවණයට රැස්ුණා වූ මේ පිනතුන්ලා සියලු දෙනාටම සුවසේ සම්මාදිට්ඨිය පහළ වේවා, විදර්ශනා ඥාන පහළ වේවා, තම තමා තුළ කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබේවා. මේ පින්නතුන්ලාට ත්‍රි හේතුක කුසල් බලවත් වී ගෞතම බුදු සසුනේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන් සක්තිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින, පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. එවතුම සදධර්ම දේශනා පවත්තා බදාල ත්‍රපිටක බේදී ශාස්ත්‍රපති පූජපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවචිරාත් කාලයක් මෙබැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාත පවත්තා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධ රූපහානි උපති සම්නිවේදනය කළ දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
සීලවා